සුබ සන්ධ්‍යාවක් වේවා දූල පුතාර හැමෝටම. ඔන්න ආදාත් උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් රජරට ගුවන් විදුලියත් එකතු වෙලා ගේන අපේ දූල පුතාලගේ තක්ෂලාව රජරට ගුරු ගෙදර වැඩසටහනින් ඔයගොල්ලොත් එක්ක ගොඩ වෙන්න මට අවසරයි. ඉතින් ඔබ මේ වෙද්දිම දන්නවා අද දවසේ ඔබට නියමිත වෙලා තියෙන්නේ ගණිතයේ වැඩසටහනක් කියලා. මේ ගණිතයේ වැඩසටහන දැන් සිද්ධ වෙන විදිහ ඔබ දන්නවා. අද දවසට නියමිත වෙලා තියෙන්නේ කාර්යපත්‍රිකා අංක 65 සහ 66. ඉතින් දූල පුතාල හැමෝම මේ වෙද්දි සූදානමින් ඇති. ඒ කාර්යපත්‍රිකා වලට පිළිතුරු ලියාගෙන ඔබ ලියපු පිළිතුරු නිවැරදිද? ඊට අමතරව තවත් කරුණු අද දවසේ එකතු කරගන්නේ මොනවද කියලා දැනගන්නට. ඉතින් එහෙමනම් අද දවසේ කාර්යපත්‍රිකා දෙක දිහා බලපුවාම මන් දැක්කේ කාර්යපත්‍රිකා අංක 65 ත්‍රිකෝණාශ්‍රිතව ජ්‍යාමිතික ගණන් ගොඩක් ලැබිලා තියෙනවා. ඒ වගේම කාර්යපත්‍රිකා අංක 66 තියෙන්නේ සමාන්තරාශ්‍ර පදනම් කරගත්ත ජ්‍යාමිතික ගැටලු වගේ මට පෙනුණා නිකම් පිටු දෙක පෙරලලා බලපුවාම. ඉතින් එහෙමනම් අපි කාර්යපත්‍රිකාවල ගැටලුවෙන් ගැටලුවට ගිහිල්ලා බලමු ඔබ ලියපු පිළිතුරු නිවැරදිද? ඊට අමතරව ඔබ දැනගන්නට ඕන කරුණු කාරණා මොනවද කියලා. ඉතින් එහෙමනම් අද දවසේ කාර්යපත්‍රිකා 65ට අපි මුලින්ම අවධානය යොමු කරමු. මම හිතනවා ඔබ මේ වෙද්දී සියලු දේ සූදානම් සහිතව ඇති පිළිතුරු ටික බලන්නට කියලා. එහෙමනම් පුනරීක්ෂණ පත්‍රිකා අංක 65 පළමු ගැටලුවට මුලින්ම අවධානය යොමු කරමු. X ගේ අගය හොයන්න කියලා ලැබෙන්නේ රූප සටහනට අවධානය යොමු කරපුවාම පුතේදුවේ පේනවා සමදීපාද ත්‍රිකෝණයක් තියෙන්නේ. ඔබ දන්නවා සමදීපාද ත්‍රිකෝණයක සමාන පාද දෙකට සම්මුඛ කෝණ දෙක අගයෙන් සමාන වෙන බව අපි කියනවනේ. ඒකට සමදීපාද ප්‍රමේය කියලා හඳුන්වනවානේ. මම නැවතත් කියන්නම් කාරණාව. ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඊට සම්මුඛව පිහිටෙන කෝණ දෙකත් සමානයි. ඉතින් ඔය කරුණම ප්‍රමාණවත්. බලන්න සමානයි කියලා දීලා තියෙන පාද දෙකෙන් එක් පාදයකට සම්මුඛව තමයි x සටහන් වෙලා තියෙන්නේ. ඒ වගේම සමානයි කියලා දුන්න අනෙක් පාදයට සම්මුඛව තම අංශක 50 කෝණය සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් එහෙනම් ඔබට පැහැදිලි පිළිතුර මොකද්ද? x සමානයි අංශක 50යි කියලා. එහෙනම් ඔන්න පළවෙනි ගැටලුවට පිළිතුර කීයද? අංශක 50ක් විදිහට ලැබෙනවා. ඊළඟටත් තියෙන්නේ සමදීපාද ත්‍රිකෝණයක්. දෙවෙනි ගැටලුව විදිහටත් ඔබට රූප සටහන් දක්වපුවාම් පේන්නේ සමදීපාද ත්‍රිකෝණයක් තමයි ලැබෙන්නේ. මේ ත්‍රිකෝණයේ අවධානය යොමු කරපුවාම ඔබට පේනවා සමාන පාද දෙක බාහුව විදිහට, එහෙම නැත්නම් සමාන පාද දෙකට අන්තර්ගත වෙච්ච කෝණය 2x විදිහට නම් කරලා තියෙනවා. ඒ වගේම ඉතිරි කෝණය x විදිහටත් නම් කරලා තියෙනවා. ඉතින් එහෙමනම් සමාන පාද දෙකට සම්මුඛ කෝණ දෙක සමාන වෙන නිසා x සමාන පාදයකට සම්මුඛව තමයි x කියලා නම් කරන කෝණය තියෙන්නේ. එහෙමනම් අනෙක් පාදයට සම්මුඛව තියෙන කෝණය හිස්නේ, හිස්වනේ රූප සටහනේ තියෙන්නේ. අන්න ඒ නිසා ඒ කෝණයත් x විදිහට ඔබ නම් කරගන්න. දැන් එහෙනම් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන මෙන්න මේ විදිහට නම් වෙලා ඇති. රූප සටහනේ ලකුණු කරලා තියෙනවා x සහ 2x. ඊට අමතරව අපි අලුතෙන් සටහන් කරගත්ත x කියලා ඉතිරි කෝණය. ඉතින් ඔබ දන්නවා එහෙනම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනයි කියේද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනයි කිය අංශක 180යි. අන්න ඒ නිසා ඔබට සමීකරණයක් ගොඩනගා ගන්නට පුළුවන් පුතේදුවේ. මොකද්ද? x ධන 2x සමානයි අංශක 180යි. ඇයි එහෙම කියන්නට හේතුව? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ නිසා. එහෙමනම් 4x සමානයි අංශක 180යි නම් 4ක් 180යි නම් එකක් කීයද? එහෙමනම් අන්න ඒ ප්‍රශ්නයේ පිළිතුර ඔබ හිතින් ගත්ත ගමන් පිළිතුර ලැබෙනවා x සමානයි කීයද? අංශක 45ක් කියලා. එහෙමනම් කාර්යපත්‍රිකා 65 දෙවන ගැටලුවට පිළිතුර කීයද? x සමානයි අංශක 45ක් විදිහට පිළිතුර ලැබෙනවා. එහෙමනම් අපි ඊළඟට අවධානය යොමු කරමු හතරවෙනි ගැටලුවට. හතරවෙනි ගැටලුවේ රූප සටහනේ තියෙන ත්‍රිකෝණයේ පාද දෙකක් සමාන බව දීලා තියෙනවා. ඒ සමානයි කියලා දුන්න පාද දෙකට අන්තර්ගත කෝණයේ අගය සලකුණු කරලා තියෙනවා අංශක 140ක් විදිහට. ඉතින් එහෙමනම් ඉතිරි එක් කෝණයක් x ලෙස නම් කරා නම් ඔබට පැහැදිලි වෙන්නට ඕන සමාන දිගින් සමාන පාද දිකට සම්මුඛ කෝණ දෙක අගයෙන් සමානයි. එහෙමනම් ඉතිරි කෝණයත් x වෙනවා. එහෙමනම් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ අයික්‍ය සලකලා මට මේ විදිහට සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. x එකතු කිරීම 140 සමානයි අංශක 180යි. එහෙමනම් තවදුරටත් සමීකරණය සුළු කරපුවාම 140 ධන 2x සමානයි අංශක 180යි. එහෙමනම් ඔබට සිද්ධ වෙනවා 180ෙන් 140ක් අඩු කරන්න. එවිට පිළිතුර ලැබෙනවා 2x සමානයි අංශක 40ක් කියලා. එහෙමනම් එය දෙකෙන් බෙදුවාම xට පිළිතුර ලැබෙනවා කීයද? අංශක 20ක් කියලා. එහෙමනම් 4 වෙනි ගැටලුවට පිළිතුර කීයද? අංශක 20යි. ඔන්න 5 වෙනි ගැටලුවරත් එහෙනම් අපි අවධානය යොමු කරමු. 5 වෙනි ගැටලුව නම් ටිකක් සංකීර්ණ බවක් පේන්නට තියෙනවා. මෙහි தත්ත අපට සටහන් කරගන්නට වෙනවා. ඔබ මේ විද්දී தත්ත සටහන් කරලා නැත්නම් මම කියන විදිහට වෙනත් වර්ණ සහිත පෑනකින් මෙන්න මේ දේවල් සලකුණු කරමින් මම හදන ක්‍රමයට ඔබේ පිළිතුර ලබා ගන්න උත්සාහ කරන්න. මොකද මම හදන ක්‍රමයට අමතරව මේවා ජ්‍යාමිතිය ගැටලුනේ වෙනත් ක්‍රම ඕන තරම් තියෙන්නට පුළුවන්. ඉතින් ඔබත් නිවැරදි ක්‍රමයක් පාවිච්චි කරලා හැදුවටින් ඔබටත් නිවැරදි පිළිතුර ලැබේවි. ඒ වගේම මේ ක්‍රමයක් ඔයගොල්ලොන්ට ඉගෙන ගන්නට ඒ වෙලාවේදී අවස්ථාව ලැබෙනවා. එහෙමනම් මේ වගේ ගැටලු හදද්දී ඔබ වෙනම පාඩ පෑනක් අරන් මම කියන පිළිවෙලට පිළිතුර ලබා ගන්න උත්සාහ කරන්න. ඔබ ඒ ක්‍රමයට නම් පිළිතුර ලබාගෙන තියෙන්නේ. එහෙමනම් අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු. මුලින්ම කියනවා 5 වෙනි ගැටලුවේ AD සමානයි AC. එහෙනම් ඒ පාද දෙක සමානයි කියලා ඔබ දත්ත සලකුණු කරගන්න. ඒ එහෙම වෙනවා නම් CAB කෝණේ CAB කෝණය අගය කීයද කියලයි අපෙන් ප්‍රශ්නය නම් අහන්නේ. එහෙමනම් අපි බලමු මේක කොහොමද විසඳන්නේ කියලා. ඔබ සමානයි කියලා සලකුණු කරගත්තා නම් AD සහ AC පාදය ඊට අන්තර්ගත කෝණය දීලා තියෙනවා අංශක 34ක් කියලා. එහෙමනම් D ළඟ සහ C ළඟ තියෙන කෝණ දෙක සමාන වෙන්නට ඕනනේ. ඇයි ඒ? පාද දෙක සමාන නිසා. එහෙමනම් අපට DCA කෝණයේ අගය ආයම මන් කියනවා DCA කෝණයේ අගය හොයන්න පුළුවන් මෙන්න මේ ක්‍රමයට. 180ෙන් 34ක් අඩු කරනවා. එවිට ADC කෝණය සහ ACD කෝණයේ අගය අපට ලැබෙනවා අංශක 146ක් කියලා. මොකද 180ෙන් 34ක් අඩු කරපුවාම 146යි. හැබැයි ඔබ දන්නවා මේ කෝණ දෙකම අගයෙන් සමාන වෙන්න ඕන. මොකද ත්‍රිකෝණයේ සමාන පාද දෙකට සම්මුඛව මේ කෝණ දෙක පිහිටලා තියෙන නිසා. එහෙමනම් ඔබට සිද්ධ වෙනවා 146 දෙකෙන් බෙදන්නට. අන්න එවිට පිළිතුර ලැබෙනවා කීයද? අංශක 73ක් කියලා. එහෙමනම් මුලින්ම අපි මෙන්න මේ අගය සලකුණු කරගමු. ACD කෝණය අංශක 73යි. ACD කෝණය අංශක 73යි. දැන් අපි ගැටලුව අහන්නේ නම් මොකද්ද? CAB කෝණය. ඉතින් ඔබ දන්නවා මෙන්න මේ වෙලාවේ මෙන්න මේ ප්‍රමේය අපි මතක් කරගත්තොත් හරි නේද කියලා හිතේවි. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකයි එකට සමානයි. මෙතනදී ABC ත්‍රිකෝණයේ BC පාදයේ දික් වෙලා තියනවා D දක්වා. එහෙමනම් මේ වෙලාවේදී ත්‍රිකෝණයෙන් බාහිරව ABC ත්‍රිකෝණයට බාහිරව පිහිටන කෝණයේ අගය කීයද? අංශක 73යි. එහෙමනම් මට කියන්න පුළුවන් අංශක 73 සමානයි අංශක 42 ධන CAB කෝණය කියලා. අංශක 42 ධන CAB. ඉතින් එහෙමනම් ඔබට සිද්ධ වෙනවා අංශක 73න් 42ක් අඩු කරන්නට. එවිට x පිළිතුර ලැබෙනවා කීයද? අංශක 31ක් කියලා. එහෙමනම් ඔන්න 5 වෙනි ගැටලුවේ x සඳහා පිළිතුර. එහෙම නැත්නම් x කියලා මං මෙතනදී කිව්වේ CAB කෝණය. CAB කෝණය සමානයි කීයද? අංශක 42ක් කියලා ගන්නට පුළුවන්. මං හිතනවා ඔබට ඒ ගැටලුව විසඳපු ආකාරය පැහැදිලි ඇති කියලා. ඉතින් මේ කාර්යපත්‍රිකාවට විසඳුම් හොයාගෙන හොයාගෙන යද්දී ඔබට පේන ඇති අද දවසේ අපි සූදානම් වෙලා තියෙන්නේ සම දීපාද ත්‍රිකෝණාශ්‍රිතව ඔබට ලැබෙන්නට පුළුවන් විවිධාකාරයේ ගැටලු එක දිනයකදී සාකච්ඡා කරන්න. ඉතින් මේක හොඳ පුහුණුවක් වේවි ඔබට සම දීපාද ප්‍රමේය ආශ්‍රිතව ලැබෙන ගැටලුවලට පිළිතුරු ගොනු කරගන්නේ කොහොමද ඒ ගැටලු විශ්ලේෂණය කරගන්නේ කොහොමද අන්නේ ඒ දේවල් වලට හොඳ පුහුණුවක් ලැබීවි අද දවසේදී එහෙමනම් ඊළඟට අපි බලමු 6 වෙනි ගැටලුව 6 වෙනි ගැටලුවේ කියනවා xy z ත්‍රිකෝණයේ x z සමානයිලු xd ට අපට ඒ දත්තේ නම් රූප සටහනේ ලකුණු කරලා දීලම තියෙනවා වෙන පරිදි d ලක්ෂයක් xy මත පිහිටා ඇත ඒ කියන්නේ xy කියන රේඛාව මතම තමා d ලක්ෂය පිහිටලා තියෙනවා කියන දේ තමා මෙතන මේ වාක්‍යෙන් ඔයගොල්ලොන්ට දෙන ඉඟිය ඒ වගේම අපෙන් අහන ප්‍රශ්නය මොකද්ද y x z y x z කෝණය හොයාගන්න y x z කෝණය එයාගේ යගේ කීයද කියලායි අපෙන් අහන්නේ ඉතින් මේකට විවිධ ක්‍රම මතක් වෙනවා මම එක් ක්‍රමයක් කාලයේ තියෙන හැටියට යෝජනා කරන්න මුලින්ම බලන්න xd සහ xz පාද දෙක සමානයිනේ ඔබට පේනවා රූප සටහනේ දත්තයක් ලකුණු කරලා තියෙනවා xdz කෝණය අංශක 70යි කියලා ඉතින් පාද දෙකක් සමානයි නම් ඊට සම්මුඛ කෝණ දෙක සමාන වෙන නිසා xzd කෝණය මම නැවත කියනවා කෝණය xzd කෝණයත් අංශක 70යි එහෙමනම් ආයෙම කියන්නම් මම මේ කාරණාව xdz කෝණය සමානයි xzd කෝණය සමානයි අංශක 70යි ඒ කෝණ දෙකේම අගේ අංශක 70යි එහෙමනම් xdz ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ i කී අංශක 180ක් වෙන්නට ඕන නිසා මේ වෙද්දිම කෝණ දෙකක අගේ අංශක 70යි එහෙමනම් ඒ දෙන්නගේ අගය කීයක් වෙනවද එහෙම නැත්නම් ඒ දෙන්නගේ i කී 140ක් වෙන්න ඕන නිසා dxz කෝණය මම ආයෙ කියන්නම් dxz කෝණයේ අගය කීයක් වෙන්න ඕනද අංශක 40ක් වෙන්නට ඕන එහෙම ගන්නටත් පුළුවන් ඒ වගේම ඉන්න අනතුරුව yxd කෝණයේ අගය මෙන්න මේ විදිහට හොයමු. ඔබට මතකයි අපි මීට කලිනුත් ගැටලුවකදී ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ අයිකයට සමානයි කියන ප්‍රමේය භාවිත කරානි. එහෙමනම් මෙන්න මෙතන y ගාව තියෙනවා කෝණයක් කියලා අංශක 40යි කියලා ලකුණු කරලා. එහෙනම් මට කියන්නට පුළුවන් නේද අංශක 40 ධන yxd කෝණය සමානයි අංශක 70යි කියලා. අර කලින් කියපු ප්‍රමේය අනුව. එහෙමනම් ඔබට පිළිතුර දැන් පැහැදිලිවම පේනවා yxd කීයක් වෙන්නට ඕනද? අංශක 30ක් වෙන්නට ඕන. එහෙමනම් දැන් මේ වෙද්දි බලන දත්ත සලකුණු කරගෙන ගියා නම් yxd අංශක 30ක් වෙලා තියෙනවා. ඒ වගේම ඊට කලින් අපි හොයාගත්තා dxz අංශක 40යි කියලා. නැවතත් මං කෝණ ටික ආයම කියන්නම් yxd සමානයි අංශක 30යි dxz සමානයි අංශක 40යි ඉතින් ඔබට පේනවා රූප සටහනට අනුව yxz කියන්නේ ඔය කෝණ දෙකේ එකතු වෙලා ගත්තහම එහෙම නැත්නම් අර කලින් කියපු කෝණ දෙක බද්ධ කෝණ විදිහට තමා yxd කෝණය තුල පිහිටන්නේ එහෙමනම් අපට yxd ගේ අගය ලැබෙනවා කීයද අංශක 70ක් කියලා. ඉතින් මම මේ ගැටලුව තවත් ක්‍රමයකටත් විසඳනවා. දැන් ඔන්න එක ක්‍රමයක් අපි සාකච්ඡා කරා. නෑ එහෙමනම් මේ මම මේ ගැටලුව විසඳන දෙවන ක්‍රමයයි ඔබත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. එහෙමනම් දැන් තවත් වර්ණවත් පෑනක් තෝරගන්නට වෙයි මේ ක්‍රමය හදද්දී ඒ දත්තයන් ටික සලකුණු කරගන්න. මුලින්ම කලින් වගේම මම ලියනවා d ගාව තියෙන කෝණයේ අංශක 70ක් නිසා z ගාව තියෙන කෝණයත් අංශක 70යි. ඊට පස්සේ මම මේ වෙලාවේ හිතන්නේ x y z කියන ලොකු ත්‍රිකෝණයේ රූප සටහනේ තියෙන විශාල ත්‍රිකෝණය ගැන. මම ආයෙම කියන්නම් x y z කියන ලොකු ත්‍රිකෝණය ගැන තමයි අවධානය යොමු කරන්නේ. දැන් ඔබට පෙනේවි y ළඟ අපර දත්තයක් දීලා තියෙනවා අංශක 40ක්. එහෙම නැත්නම් ඒ කෝණය අපි නිවැරදිව කිව්වොතින් x y z කෝණය අංශක 40යි. ඒක දත්තයක් විදිහටම දීලා තියෙනවා. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නිසා අපි කලින් ක්‍රමේදිත් හොයාගත්තා x z d අංශක 70ක් කියලා ගන්නට පුළුවන්. එහෙමනම් මේ වෙද්දිම x y z ත්‍රිකෝණයේ කෝණ දෙකක අගය ඔබ ලබාගෙන ඉවරයි. අංශක 40ක් සහ අංශක 70ක් කියලා. ඉතින් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනයි කියේද? අංශක 180ක් නිසා අපට සිද්ධ වෙනවා y x z කෝණයේ අගය හොයන්නට 180න් 40ක් සහ 70ක් අඩු කරන්නට. එවිට ඔබට පැහැදිලි 40යි 70යි 110යි. එහෙනම් 180න් 110ක් අඩු කරපුවාම 70ක් වෙනවා. එහෙමනම් අන්න කලින් ක්‍රමයට වඩා වේගවත්ව සහ සරලව YXD කෝණයගේ අංශක 70යි කියලා අපට ලබා ගැනීමේ හැකියාවත් ඔන්න ලැබුණා. එහෙමනම් මම ඔන්න 6 වෙන ගැටලුවට ක්‍රම දෙකක් වෙලාව තියෙන හැටියට සාකච්ඡා කරා. එහෙමනම් ඊළඟට අපි අවධානය යොමු කරමු 7 වෙන ගැටලුවට. 7 වෙනි ගැටලුවේ කියන්නේ NAB කෝණයේ අගය සොයන්න. NAB කෝණයේ අගය. මුලින්ම රූප සටහනේ අපි හොයාගමු NAB කෝණය. ඔව්. එතන පොඩි සලකුණක් යොදා ගන්න. ඒ වගේම මෙතන ANC කියන ත්‍රිකෝණය. ආයම මං කියනවා ත්‍රිකෝණය ANC කියන ත්‍රිකෝණය සමදීපාද ත්‍රිකෝණයක් වෙන බවට ඔයගොල්ලන්ට දත්ත දීලා තියෙනවා. ඒ වගේම මෙතන සමාන්තර රේඛා දෙකක් රූප සටහනේ පෙන්නනවා. ඒ වගේම ඔබට C ළඟ තියෙනවා සිට ඉහළින් බද්ධ කෝණ තුනක්. සරල රේඛාවක් මත පිහිටන බද්ධ කෝණ ගැන හිතන්නකෝ. එතන කෝණ දෙකක අගය දීලා තියෙනවා අංශක 80ක් සහ අංශක 30ක්. ඉතින් ඔබ දන්නවා අංශක 80 සහ අංශක 30 කියන කෝණ දෙකේ අයික්‍ය අංශක 110යි. එහෙමනම් සරල රේඛාවක් මත තියෙන බද්ධ කෝණවල අගය අංශක 180ක් වෙන්නට ඕන නිසා එතන ANC ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණයක් වෙන කෝණය අංශක 70ක් වෙනවා. ඒ කෝණයේ අංශක 70යි නම් ඔබ එහෙනම් ඊළඟට තර්ක කරනවා NC සහ NA කියන පාද දෙක සමාන නිසා NAC කියන කෝණයත් අංශක 70යි කියලා. මම නැවත ඒ කෝණය කියන්නම් NAC. ඔන්න දැන් ඔබ සලකුණු කරගන්නට ඕනේ NAC කෝණය සමානයි අංශක 70යි කියලා. ඊළඟට ඔබ අවධානය යොමු කරන්න මම මෙන්න මේ කියන කෝණ දෙකට BAC කෝණය. BAC කෝණය සමග AC ගාව තියෙන අංශක 80ක් විදිහට නම් කරලා තියෙන කෝණය. අංශක 80ක් විදිහට නම් කරලා තියෙන කෝණය. ඔබ කියාවි එම කෝණ දෙක ඒකාන්තර කෝණයි. ඒ වගේම ඒ ඒකාන්තර කෝණ දෙක පිහිටලා තියෙන්නේ සමාන්තර සරල රේඛා දෙකක් අතර. එහෙමනම් අංශක 80ක් ලෙස සටහන් කරපු කෝණය සහ BAC කෝණය සමාන වෙන්න ඕන. එහෙමනම් BAC කෝණයක් කීයක් වෙන්න උනට ඕනද? අංශක 80ක් වෙන්නට උවමනයි. එහෙමනම් ඒ අංශක 80යි නම් මේ වෙද්දිම අපි CAN කෝණය අංශක 70ක් කියලා හොයාගෙන ඉවරයි. එහෙමනම් තව ඉතිරි වෙලා තියෙන්නේ ඒ කෝණේ කවුද? BAN කෝණය. එහෙමනම් BAN කෝණය කීයක් වෙන්නට ඕන අංශක 80ක් සම්පූර්ණ කෝණය හැදෙන්න? අංශක 10ක් වෙන්නට ඕන. එහෙමනම් 7 වෙන ගැටලුවට පිළිතුර එහෙම නැත්නම් NAB කෝණයට අගය කීයක්ද ලැබෙන්නේ? අංශක 10ක් විදිහට පිළිතුර ලැබෙන්නට ඕන. පුතේ දුවේ අපි මේ විදිහට අඟහරුවාදා රාත්‍රී 7:30ට වගේම ඉරිදා රාත්‍රී 7:30ට පිළිතුරු සාකච්ඡා කරන්නේ මේ කාර්යපත්‍රිකාවල තියෙන පිළිතුරු ලබා ගැනීමට පමණක් නෙවෙයිනි. ඔබට අනාගතයේදී ලැබෙන ගැටලුවකට කොහොමද පිළිතුරු ලබා ගන්නේ කියන දෙයට මඟ පෙන්වීමක් කරන්නටනි. ඉතින් චුට්ටක් අපි මේ 7 වෙනි ගැටලුවට පිළිතුරු ලබාගත් විදිහ නැවත පොඩ්ඩක් හිතමු. කම්මැලි නොවී බලන්න. මෙතනදී අපි භාවිතා කරපු ප්‍රමේයවල ටික මම මතක් කරන්නම්. මුලින්ම අපි භාවිතා කරා සරල රේඛාවක් මත පිහිටන බද්ධ කෝණවල අයිකිය අංශක 180යි කියලා. ඊළඟට අපි භාවිත කරා සමාන්තර සරල රේඛා දෙකක් අතර පිහිටන ඒකාන්තර කෝණවල අගය සමානයි කියලා. ඒ වගේම තව අපි ප්‍රමේයක් භාවිත කරා මොකද්ද ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඊට සම්මුඛ කෝණ දෙකක් සමානයි කියලා. ඔන්න ඔය විදිහට ප්‍රමේයවල් එකෙන් එක ගලපලා තමයි අපි මේ පිළිතුර ලබා ගත්තේ. ඉතින් ඔබට දැන් පැහැදිලි වෙනවා ඇති මෙන්න මේ විදිහට පිළිතුරු ලබා ගන්න ජාමිතික ප්‍රමේයවල් ටික හොඳ හැටි මතක තියෙන්නට ඕන කියලා. ඉතින් ඒකට තමයි මේ අභ්‍යාසය අපි යෙදෙන්නේ. මේ විදිහට ගැටළු සෑහෙන ප්‍රමාණයක් අපි විසඳපුවාම ඔබට ප්‍රමේයවල් નિરાයාසයෙන් තමයි මතක හිටින්නේ. ඊට පසුව ඔබට මේ ප්‍රමේයවල් අමතක කරන්න තමයි අතර වෙහෙසක් ගන්නට වෙන්නේ. ඉතින් එහෙමනම් දැන් හොඳම වෙලාව 8 වෙනි ගැටලුවට පිළිතුරු හොයන්න. 8 වෙනි ගැටලුවේ ලැබිලා තියෙන රූපයට අවධානය යොමු කරපුවාම නම් අපිට හිතෙන්නේ වෘතාශ්‍රිත ප්‍රමේයවල් වලින් මේ ගැටලුව ලැබිලා ඇති කියලා. කොහොරත් අපි ගැටලුව කියවගෙනම යමු. ABC යනු O කේන්ද්‍රය වූ වෘතයේ මත පිහිටි ලක්ෂ 3ක්. හරි ඔන්න පොඩි දත්තයක් දෙනවා එතනදී O කේන්ද්‍රය කියලා. AOC විෂ්කම්භය වි. ඔන්න ඊළඟට අපට දත්තයක් හම්බෙනවා AOC විෂ්කම්භය කියලා. ඉතින් මේ විෂ්කම්භයක් ගැන කියද්දී ඔයගොල්ලොන්ට නිතරම මතක් වෙන්න ඕන ප්‍රමේයක් තමයි මොකද්ද? අර්ධ වෘතයක් මගින් පරිධිය මත ආපාතනය කරන කෝණය අංශක 90යි කියලා. අර්ධ වෘතයක් මගින් පරිධිය මත ආපාතනය කරන කෝණය අංශක 90යි කියන කාරණාවත් ඔන්න ඔබට මතක් වෙන්නට ඕන. මේ විෂ්කම්භයක් තියෙනවා නම් සමහරට ওই ප්‍රමේය භාවිතා කරන්න වෙයි කියන නිගමනය ඔබේ මනසට එන්නට ඕන. බලමු අපින් අහන්නේ මොකද්ද කියලා. විෂ්කම්භය වේ නම් OBA කෝණය OBA කෝණය අගේ කීයද කියලා අහනවා. එහෙමනම් අපි මෙන්න මේ විදිහට මේ ගැටලුවට පිළිතුරු ගොනු කරමු. ඔබට කියනවනේ AC කියන්නේ විෂ්කම්භයක් කියලා. AC කියන්නේ විෂ්කම්භයක් නම් ABC කෝණය අංශක 90ක් වෙන්නට ඕන. මම අර කලින් සඳහන් කර ප්‍රමේය. මොකද්ද ප්‍රමේය? විෂ්කම්භයක් මගින් පරිධිය මත ආපාදනය කරන්නේ ඍජු කෝණයක් කියන එක. එහෙමනම් ABC අංශක 90යි. ඒ වගේම පුතේදුවේ මෙතන OC OB දෙකින් සමානයි. ඇයි ඒ එකම වෘතයේ අර. මෙතන OCB හි අගය දීලා තියෙනවා අංශක 30ක් කියලා. එහෙමනම් සම දීපාද ප්‍රමේය භාවිත කරපුවාම එහෙම නැත්නම් OC සහ OB සමාන වන නිසා ඔබට කියන්නට පුළුවන් OBC කෝණයත් අංශක 30යි කියලා. OBC කෝණයත් අංශක 30යි කියලා කියන්නට පුළුවන්. එහෙමනම් ABC කෝණය හැදිලා තියෙන්නේ OBC කෝණයට OBA කෝණය එකතු වෙලා. ඉතින් ඔබ දන්නවා ABC කෝණය අංශක 90යි. එහෙමනම් අංශක 90ෙන් අංශක 30ක් අඩු කරපුවාම අපෙන් අහලා තියෙන ගැටලුවට පිළිතුර ලැබෙනවා. මොකද්ද? අංශක 90ෙන් අංශක 30ක් අඩු කරපුවාම අංශක 60යි. එහෙමනම් OBA කෝණය යගේ කීයද? අංශක 60ක් කියලා අපට පිළිතුර නිවැරදිව ලබා ගන්නට හැකියාව ලැබෙනවා. එහෙමනම් අපි මීළඟට අවධානය යොමු කරමු 9 වෙනි ගැටලුවට. 9 වෙනි ගැටලුවේ ABC ත්‍රිකෝණයේ B කෝණය ඍජු කෝණයක්ලු. ඒක දත්තයක් විදිහට රූප සටහනේ ලකුණු කරලා තියෙනවා. ඒ වගේම කියනවා AD සහ DC සමානයි. ඒකත් දත්තයක් විදිහට ලකුණු කරලා තිබුණාට රූප සටහනේ දිග ගැන සලකද්දී නම් ඒකේතරම් නිවැරදි රූප සටහනක් නොවන බව ඔබට තේරුම් යනවා ඇති. කොහොම හරි කමන්නේ අපි දත්තයන්ටයි මේ වෙලාවේදී වැඩි අවධානය දෙන්නේ. එහෙමනම් AD සමානයි DC කියලාත් දත්තයේ සලකුණු කරලා තියෙනවා. ඊළඟට තව දත්තයක් දෙනවා BAD කියද අංශක 40ක් කියලා. එහෙමනම් BAD කෝණය ගාව අංශක 40 ලකුණු කරලා නැහැ. අපි ඒක ලකුණු කරගමු. දැන් අපෙන් අහන්නේ x කියාගේ. දැන් මුලින්ම අපි අවධානය යොමු කරමුකෝ එහෙමනම් ABD ඍජු කෝණී ත්‍රිකෝණයට. මම නැවත කියන්නම් ABD ඍජු කෝණී ත්‍රිකෝණයට. ඉතින් එහෙමනම් මෙතන BAD අංශක 40ක් වෙනවා. ඒ වගේම ABD අංශක 90ක් වෙනවා. එහෙමනම් මං කියපු ත්‍රිකෝණීය අභ්‍යන්තර කෝණවල අයිතිය සලකපුවාම මේ වෙද්දිම 90යි 40යි කීයද? 130ක් වෙනවා. එහෙමනම් 180ෙන් 130ක් අඩු කරපුවාම අපට පිළිතුර ලැබෙනවා කීයද? BDA කෝණය අංශක 50ක් කියලා. BDA අංශක 50යි. ඒ වගේම මෙතනදී தත්වයක් දීලා තියෙනවානේ පුතේ දුවේ DA සමානයි DC කියලා. එහෙමනම් ECA x විදිහට රූප සටහනේ සලකුණු කරලා තියෙනවා. මම නැවත කියනවා DCA කෝණය x විදිහට රූප සටහනේ සලකුණු කරලා තියෙන කෝණය සහ DAC කෝණ මොකද අගෙන් සමාන වෙන්න ඕන. එහෙමනම් ඒ කෝණයන් දෙකේ මාගය x බැගින් වෙන්නට ඕන. ඒ වගේම ඔබ දන්නවා ත්‍රිකෝණයක පාදයක් දික් කරපුවම සෑදෙන බාහිර කෝණේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමානයි කියන ප්‍රමේය මේ වෙලාවේ භාවිත කරපුවාම මෙන්න මේ විදිහ සම්බන්ධතාවයක් ඔබට ගොඩනගා ගන්නට පුළුවන්. BDA අංශක 50ක් කියලා මේ විදිහ හොයාගෙන තියෙනවා. එහෙමනම් අංශක 50 සමානයි කීයද? 2x. අංශක 50 සමානයි 2x. එහෙමනම් x සමානයි කීයක් කියලා අපර ගන්නට පුළුවන්ද? x සමානයි අංශක 25ක් කියලා ඔන්න ඔය ගැටලුවට පිළිතුරු ලබා ගන්න පුළුවන්. මේ ගැටලුව තවත් ක්‍රම කීපයකට විසඳන්නට පුළුවන් බව මට පේනවා. නමුත් අපට වෙලාව ලැබිලා තියෙන හැටියට මම එක් ක්‍රමයක් තමයි ඔබත් එක්ක සාකච්ඡා කරේ. එහෙමනම් අපි ඊළඟට බලමු 10වන ගැටලුව. 10වෙනි ගැටලුවේ කියනවා රූපයේ දී ඇති තොරතුරු අනුව x සහ y හි අගය සොයන්න. දැන් බලන්න මෙන්න මේ රූප සටහනට අවධානය යොමු කරපුවාම ත්‍රිකෝණයේ එක් පාදයක මධ්‍ය ලක්ෂයේ ඉඳන් එක් පාදයකට සමාන්තරව තව රේඛාවක් ඇඳලා තියෙනවා. එදින ඔබ දන්නවා මධ්‍ය ලක්ෂ ප්‍රමේයයේ විලෝමය අනුව එහෙමනම් ත්‍රිකෝණයේ ඉතිරි පාදයට මෙන්න මේ ඡේදන ලක්ෂයෙන් ඒ ඡේදන ලක්ෂය තමයි මධ්‍ය ලක්ෂය වෙන්නට ඕන. එහෙමනම් අන්න ඒ දේ පදනම් කරගෙන මට කියන්නද පුළුවන් x වල අගය කීයක් කියලාද? සෙන්ටිමීටර 4ක් කියලා. මොකද ත්‍රිකෝණයේ ඉතිරි පාදයට මෙන්න මේ සමාන්තර රේඛාවෙන් සමච්ඡේදනය වන නිසා. ඒ වගේම n පසුව අපි දන්නවා දැන් 4යි 4යි කියලා ත්‍රිකෝණයේ එක පැත්තක පාදික සමච්ඡේදනය වෙන ලක්ෂයක් තියෙනවා. ඒ වගේම දත්තයන් අනුව ත්‍රිකෝණයේ ඉතිරි පාදයේ මධ්‍ය ලක්ෂයත් යාවෙලා තියෙන්නේ. එහෙමනම් මධ්‍ය ලක්ෂ ප්‍රමේය ගැන හිතුවාම ඔබට කියන්නට පුළුවන් මොකද්ද? y සමානයි කීයක් කියලාද? 5ක් කියලා. y සමානයි 5යි කියලා. ඇයි ඔබ දන්නවා මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් කියවෙන කාරණාව මොකද්ද? යම් ත්‍රිකෝණයක මධ්‍ය ලක්ෂ දෙකක් යාකරන සරල රේඛාව එම ත්‍රිකෝණයේ ඉතිරි පාදයේ දිගෙන් අර්ධයක් වෙනවා කියලා. ඉතින් ඒ හේතුව නිසා y සමානයි සෙන්ටිමීටර 5ක් විදිහට පිළිතුරු ලබා ගන්න පුළුවන්. එහෙමනම් 10වෙනි ගැටලුවේ x සඳහා පිළිතුර සෙන්ටිමීටර 4ක් විදිහටත් y සඳහා පිළිතුර සෙන්ටිමීටර 5ක් විදිහටත් ඔබට ලැබිලා තියෙනවද කියලා බලන්න. ඉතින් ඔන්න ඔය විදිහට අපට පුළුවන් පුනරීක්ෂණ පත්‍රිකා අංක 65ට පිළිතුරු ගොනු කරලා ඉවර කරන්නට. එහෙමනම් පුතේ දුවේ අපි මේ ළඟට බලමු පුනරීක්ෂණ පත්‍රිකා අංක 66ට පිළිතුරු ගොනු කරන්නේ කොහොමද කියලා. නමුත් මේ පුනරීක්ෂණ පත්‍රිකා අංක 66 ට අවධානය යොමු කරපුවාම බොහොමයක් ගැටලු ලැබිලා තියෙන්නේ සමාන්තර ආශ්‍රිතව ගැටලු. ඉතින් ඔබට මතක ඇති 10 ශ්‍රේණියේදී සමාන්තර ආශ්‍රය සඳහා වෙන්නුණු පාඩම් දෙකක් තියෙනවා කියලා. මේ පාඩම් දෙකෙන් පළවෙනි පාඩමෙන් ඔබට කියලා දෙන්නේ සමාන්තර ආශ්‍රයක් කියන්නේ කුමක්ද? ඒ සමාන්තර ආශ්‍රයක් සතුත්ව පවතින විශේෂ ලක්ෂණ මොනවද? ඔන්න ඕක තමයි පළවෙනි කොටසෙන් ඔයගොල්ලොන්ට කියලා දෙන්නේ. දැන් පුතේ මං ඔබෙන් අහුවොතින් සමාන්තර ආශ්‍රයක් කියන්නේ මොකද්ද කියලා. මම මේක පන්තියේදී බොහෝ වෙලාවට ශිෂ්‍යයින්ගෙන් අහන ගැටලුවක්. සමාන්තර ආශ්‍රයක් කියන්නේ මොකද්ද පුතේ කියලා අහපුවාම හුඟක් ශිෂ්‍යයෝ දෙන පිළිතුර මෙන්න මෙහෙම පිළිතුරක්. සර් සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද සමානයි, සම්මුඛ කෝණ සමානයි, විකර්ණයෙන් එයාගේ වර්ගඵලය දෙකට බෙදෙනවා. ඔන්න ඔය වගේ කරුණු. මම ඇහුවේ සමාන්තර ආශ්‍රයක් කියන්නේ මොකද්ද කියලානේ. හැබැයි හුඟක් ශිෂ්‍යයෝ ඒකට පිළිතුරු දෙන්නේ සමාන්තර ආශ්‍රවල ලක්ෂණ වලින්. අද ඉඳන් ඉගෙන ගන්න ඔබ ඒක නොදැන හිටියනම් එහෙම නැත්නම් භාවිතානු කර හිටියනම් සමාන්තර ආශ්‍රයක් කියන්නේ කුමක්ද කියලා ඇහුවොත් දෙන්න තියෙන පිළිතුර තමයි සම්මුඛ පාද සමාන්තර චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයක් කියන කාරණාව. එතකොට සමාන්තර ආශ්‍රවලට විශේෂ ලක්ෂණ තියෙනවා. ඒවා තමයි සම්මුඛ පාද සමානයි, සම්මුඛ කෝණ සමානයි, විකාරණේ කියන එක සමච්ඡේදනය වෙනවා. අන්න ඒ කාරණා. ඊළඟට අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු සමාන්තරාස දෙක කොටසේදී ඔබට 10 ශ්‍රේණියේදී ඉගෙන ගන්නට ලැබුණේ කුමක්ද කියලා. සමාන්තරාස දෙක කොටසේදී ඔබට කියන්නේ මෙන්න මේ වගේ කාරණාවක්. අපි ඒක එහෙම මතක තියාගමු. යම් චතුරස්‍රයක් සමාන්තරාස්‍රයක් වෙන්න පවතින අවස්ථා හතරක්. යම් චතුරස්‍රයක් සමාන්තරාස්‍රයක් කියලා කියන්නට පුළුවන්, ඔප්පු කරන්නට පුළුවන් අවස්ථා හතරක් ගැන ඒ පාඩමේදී ඔයගොල්ලන්ට කියා දෙනවා. මුලින්ම මෙන්න මෙහෙම කාරණාව. යම් චතුරස්‍රයක සම්මුඛ පාද සමානයි නම් අන්න ඒ චතුරස්‍රය සමාන්තරාස්‍රයක්. ඊළඟ අවස්ථාව. යම් චතුරස්‍රයක සම්මුඛ කෝණ සමාන නම් අන්න ඒ චතුරස්‍රයත් සමාන්තරාස්‍රය. ඊළඟ අවස්ථාව. යම් චතුරස්‍රයක විකර්ණයේ කිනක සමච්ඡේදනය වෙනවා නම්, යම් චතුරස්‍රයක විකර්ණයේ කිනක සමච්ඡේදනය වෙනවා නම් අන්න ඒ චතුරස්‍රයත් සමාන්තරාස්‍රය. එහෙමනම් අවසන් අවස්ථාව. යම් චතුරස්‍රයක සම්මුඛ පාද යුගලයක් එකක් වුණා නම් ඇති. සම්මුඛ පාද යුගලයක් සමානයි හා සමාන්තරයි නම් අන්න ඒ චතුරස්‍රයත් සමාන්තරාස්‍රයක් කියලා අපට පිළිගන්නට පුළුවන්. මං හිතනවා ඔබට මේ කාරණාවල් දැන් නැවත මතක් වෙන්නට ඇති. මතකේ තිබුණේ නැත්තම්. එහෙමනම් ওই කාරණා මතක තියාගෙන අපි යමු පිළිතුරු ගොනු කරන්න පුනරීක්ෂණ පත්‍රිකා 66ට. පළවෙනි ගැටලුවට අපි අවධානය යොමු කරමු. මෙහි PQ සහ SR සමානයිලු. ඔන්න චතුරස්‍රයක් දීලා තියෙනවා. PQ සහ SR පාදයන් සමාන බවට දත්තයකුත් දීලා තියෙනවා. PQRS චතුරස්‍රයේ සමාන්තරාස්‍රයක් වීම සඳහා සමාන විය යුතු අංග යුගලයක් ලියන්න. එක අංග යුගලයක් ලියන්න කියන්නේ. ඉතින් මං කලිනුත් කියලාමයි පාඩම පටන් ගත්තේ. යම් චතුරස්‍රයක සම්මුඛ පාද සමාන නම් එම චතුරස්‍රයේ සමාන්තරාස්‍රයක් කියලා අපට හඳුන්වන්නට හැකියාව තියෙනවනේ. අන්න ඒ නිසා ඔන්න එක දත්තයක් ලියන්නට පුළුවන්. ඔබ මේ දත්තය ලියලා තියෙනවා නම් ඔබේ පිළිතුර නිවැරදි. PS පාදයේ සමානයි QR පාදයට. එහෙමනම් එතනදී අවශ්‍යතාවය මොකද්ද? එහෙම නැත්නම් හේතුව මොකද්ද? යම් චතුරස්‍රයක සම්මුඛ පාද යුගල් සමාන වීම කියන එක. එහෙම නැත්නම් තව දුවේකට පුදෙපුට මෙන්න මේ කාරණාව මතක නම් මෙන්න මේ විදිහට පිළිතුරු ගොනු කරන්නත් පුළුවන්. PQ පාදයේ සමාන්තරයි SR පාදයේ කියලා කියන්නත් පුළුවන්. PQ පාදයේ සමාන්තරයි SR පාදයේ කියලා කියන්නත් පුළුවන්. ඒ වෙලාවේ අපි භාවිතා කරේ මොකද්ද? X සම්මුඛ පාද යුගලයක් සමානයි හා සමාන්තරයි නම් එම චතුරස්‍රය සමාන්තරාස්‍රයක් කියලා. එහෙමනම් පළවෙනි ගැටලුවට මෙන්න මේ පිළිතුරු දෙකෙන් කුමක් ලියලා තිබ්බත් ඔබේ පිළිතුර නිවැරදි. PS සමානයි QR හෝ PQ සමාන්තරයි SR කියන කරුණු දෙකෙන් කුමන කරුණ ලිව්වත් ඔබගේ පිළිතුර නිවැරදි. එහෙමනම් අපි දෙවන ගැටලුවට අවධානය යොමු කරමු. දෙවනි ගැටලුවේදී කියන්නේ KLMN සමාන්තරාස්‍රය. දැන් නම් ඔන්න කියනවා සමාන්තරාස්‍රය කියලා. සමාන්තරාස්‍රයේ KL පාදය සෙන්ටිමීටර 12ක් දිග නම් හා පරිමිතිය, ඒ කියන්නේ සම්පූර්ණ සමාන්තරාස්‍රයේ පරිමිතිය සෙන්ටිමීටර 40ක් නම් ML පාදයේ දිග සොයන්න. එහෙමනම් ML පාදයේ දිගනි හොයන්න තෝරන්න. ඔබ දන්නවා KL පාදය සෙන්ටිමීටර 12යි නම් MN පාදයත් සෙන්ටිමීටර 12ක් වෙන්නට ඕන. ඇයි ඒ හේතුව? සමාන්තරාස්‍රයක සම්මුඛ පාද සමාන නිසා. එහෙමනම් ඒ පාද දෙකේ විතරක් දිග වෙනවා. ඒ පාද දෙකේම දිගවලයි කියනවා 12යි 12යි සෙන්ටිමීටර 24ක්. හැබැයි සමස්ත සමාන්තරාස්‍රයේම පරිමිතිය කීයද දීලා තියෙන්නේ? සෙන්ටිමීටර 40ක්. එහෙමනම් ඉතිරි පාද දෙකේ දිග සෙන්ටිමීටර 40න් සෙන්ටිමීටර 24ක් අඩු කරපුවාම සෙන්ටිමීටර 16ක් වෙන්නට ඕන. එහෙමනම් සෙන්ටිමීටර 16 KN සහ LM කියන පාද දෙකේම දිග. එහෙමනම් අපට පුළුවන්කම ලැබෙනවා මොකද්ද? ඉතිරි වෙච්ච 16 සමාන කොටස් දෙකකට බෙදන්නට වෙනවා MN ML පාදයේ දිග හොයන්න. එහෙනම් 16 දෙකෙන් බෙදපුවාම සෙන්ටිමීටර 8ක් විදිහට ලැබෙනවා. එහෙමනම් ML පාදයේ දිග සෙන්ටිමීටර 8ක් කියලා ඔබට ලැබිලා තියෙනවද කියලා බලන්න. හොඳයි. මෙහෙම ගැටලු හදාගෙන හදාගෙන යද්දී ඔබට වැටහෙන්නට ඇති මෙන්න මේ ජ්‍යාමිතික ප්‍රමේයවල මතකය හරිම වැදගත් කියලා. ඔබ දන්නවද සාමාන්‍ය පෙළ පළමු පත්‍රයේ කෙටි ප්‍රශ්න 25 තුල ජාමිතික ගැටලු 7ක් හෝ 8ක් ඔබට ලැබෙනවා. මෙන්න මේ ජාමිතික ගැටලු වලට පිළිතුරු ලියන්න ඔබ ඉගෙන ගන්නා ප්‍රමේයවල් අවබෝධයෙන් මතක තබා ගැනීම විතරක් ඉතාම ප්‍රමාණවත්. මොකද ELC කියන ක්‍රමය අනුව ලැබෙන ගැටලු ඊතරම් සංකීර්ණ නැහැ. එය ඔබේ වාසනාව. ඉතින් ඒ නිසා ප්‍රමේයවල් ටික මතක තබා ගැනීම විතරක් ප්‍රමාණවත්. ඉතින් පුතේ දුවේ මම ඔබට කියනවා මෙන්න මේ දේ කරලා බලන්න. ඔබ ප්‍රමේයවල් ටික රූප සටහනක් සමග ප්‍රමේයයි රූප සටහනයි සමග ප්‍රමේයවල් ටික එක පෙළට පෙළ ගැස්සලා කෙටි සටහනක් හදාගන්න. ඒක නිතර නිතර බලන්න. එහෙම නැත්නම් කෙටි ගැටලු 100ක් විතර ඔයගොල්ලෝ එකතු කරගන්න. එකතු කරගෙන ඔබට පුළුවන්කම ලැබෙනවා ඒ ගැටලු ටික එක දිගට හදන්න. එකම දවසකදී එහෙම නැත්නම් එකම සතියක් වගේ ඇතුළතද හදන්න. ඔබට අනිවාර්යෙන් ප්‍රමේයවල් ටික මතක හිටිනවා. එහෙම අමතක එහෙම ගැටලු හොයාගන්නට අපහසු දුවෙක් පුතෙක් ඉන්නවා නම් කරුණාකරලා මගේ දුරකථන අංකය මම සඳහන් කරන්න 0.71 63 414 36 අනේ ඒ අංකයට කතා කරොතින් මට හැකියාව ලැබෙනවා ඔබට ජාමිතික කෙටි ගැටලු 150ක් පමණ ලබා දෙන්න. ඉතින් එහෙම අවශ්‍ය දුවෙක් පුතෙක් ඉන්නවා නම් කරුණාකරලා කතා කරන්න මට හැකියාව තියෙන විදිහට මම ඔබට ඒ ගැටලු ටික ලැබෙන්න සලස්වන්න. එහෙමනම් අපි මෙතනින් ඉදිරියට යමු පාඩමට. ඊළඟ ගැටලුව තියෙන්නේ ADC ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 24යි නම් ABCD සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සොයන්න. ඉතින් ඔබට මේ ගැටලුව කියවපු ගමන්ම මතක් වෙන්නට ඕන. මොකද්ද? සමාන්තර ආශ්‍රයක විකර්ණයක් මගින් එම සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය දෙකට බෙදෙනවා. එහෙමනම් එක් ත්‍රිකෝණයක වර්ගඵලය සෙන්ටිමීටර 24යි නම් ADC ත්‍රිකෝණයේ තමා වර්ගඵලය සෙන්ටිමීටර 24ක් කියලා දීලා තියෙන. එහෙනම් ABC ත්‍රිකෝණයේ වර්ගඵලයත් සෙන්ටිමීටර 24ක් වෙන්නට ඕන. ඉතින් ඔය ත්‍රිකෝණ දෙක එකතු වෙලානේ ABCD කියන සමාන්තර ආශ්‍රය හැදිලා තියෙන්නේ. එහෙමනම් පිළිතුර හරීම පහසුයි ලබා ගන්නට. සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර 24 ඒවා දෙකක්. වර්ග සෙන්ටිමීටර 48ක් විදිහට ABCD සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය බොහොම පහසුවෙන් හොයා ගන්නට ඔබට හැකියාව ලැබෙනවා. එහෙමනම් කාර්යපත්‍රිකා 66 දෙවන ගැටලුවට පිළිතුර කීයද? වර්ග සෙන්ටිමීටර 66යි. එහෙමනම් අපි ඊළඟ ගැටලුවට අවධානය යොමු කරමු. PQRS හා SRTV සමාන්තර ආශ්‍රය දෙකක් රූප සටහනට පොඩ්ඩක් අවධානය යොමු කරපුවාම මේ සමාන්තර ආශ්‍රය දෙකටම පොදු පාදයක් තියෙනවා. ඒ තමයි SR. චුට්ටක් අපි එකත් මතක තියාගමු. ඒක වැදගත් වෙයිද නැද්ද කියලා දන්නේ නැහැ. මම මේ ගැටලු විසඳන්නේ ඔබත් එක්ක සජීවීවමයි. කලින් ගැටලු විසඳලා මේ පිළිතුරු පටිගත කරනවා නෙවෙයි. ඊළඟට බලමු. දී ඇති තොරතුරු වලට අනුව X හා Y කෝණවල අගය සොයන්න. කොහෙද X හා Y? හරි. X හා Y රූප සටහනේ ඔබට ලකුණු කරලා තියෙනවා. එහෙමනම් අපි බලමු ඒගොල්ලොන්ට ගැටලුවට එහෙම නැත්නම් මේ ගැටලුව කොහොමද විසඳගන්නේ කියලා. රූප සටහන දෙහා දැකපුවම නම් පොඩ්ඩක් සංකීර්ණ ගතියක් පේනවා. නමුත් අපි බලමු මෙන්න මේකේ මුලින් පොඩ්ඩක් බලන්න 45 සහ x ලෙස ලකුණු කරලා තියෙන කෝණ දෙක දිහාවට අවධානය යොමු කරලා. TUSR TUSR කියන සමාන්තර ආශ්‍රයේ අංශක 45 සහ x සම්මුඛ කෝණ. ඉතින් ඔබ දන්නවා සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමානයි. අන්න ඒ නිසා මට කියන්නට පුළුවන් x සමානයි කියේද අංශක 45යි කියලා. ඊළඟට y වල අගය හොයන්නට යද්දී මං මෙන්න මේ කියන දත්ත ටික ලකුණු කරගන්න. ඔබ දන්නවා මෙන්න මේ රූප සටහනේ SU සහ RT එකිනෙක සමාන්තර සරල රේඛා දෙකක්. SU සහ RT එකිනෙක සමාන්තරයි. ඒ වගේම USR කෝණය සහ USR කෝණය සහ SRT කෝණ මොන කෝණද මිත්‍ර කෝණ. එහෙමනම් ඒ කෝණ දෙකේ අයිතිහාසික 180ක් වෙන්නට ඕන. මම නැවත කියන්නම් මිත්‍ර කෝණ දෙක USR සහ SRT. එහෙමනම් ඔබ දන්නවා මිත්‍ර කෝණ යුගලයක අයිතිය සමාන්තර සරල රේඛා දෙකක් අතර පවතින මිත්‍ර කෝණ යුගලයක අයිතිය අංශක 180ක් වෙන්නට ඕන. එහෙමනම් මේ වෙද්දී S ළඟ තියෙන කෝණයේ අංශක 45ක් විදිහටත් SR T කෝණේ සමස්තාගේ නොමැති වුණත් QRT අංශක 45ක් කියලා දීලා තියෙනවා. එහෙමනම් SR Q කියන කෝණිය අගේ හොයනට මොකද වෙන්නේ? අංශක 45 සහ අංශක 65 එකතු කරපුවාම පිළිතුර ලැබෙනවා අංශක 110ක් විදිහට. හැබැයි මේ කෝණ සියල්ලෙගෙම මම අර කලින් සඳහන් කළ මිත්‍ර කෝණවල අගේ අංශක 180ක් වෙන්නට ඕන නිසා SRU කෝණය අංශක 70ක් විය යුතු බව ඔබට දැන් පැහැදිලියි. එහෙමනම් SRU සහ Y කෝණ මොනවද? SRQP සමාන්තරාශ්‍රයේ සම්මුඛ කෝණ. Y කෝණය සහ SRQ කියන්නේ එක් සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ. එහෙමනම් සම්මුඛ කෝණ දෙක සමාන වෙන්නට ඕන නිසා දැන් අපට පිළිතුර කියන්න පුළුවන් y වලාගේ කීයද අංශක 70ක් කියලා. එහෙමනම් හතරවෙනි ගැටලුවේ x සඳහා පිළිතුර අංශක 45කුත් y සඳහා පිළිතුර අංශක 70කුත් ලැබිලා තියෙන්නට පුළුවන්. දැන් මම නැවත මතක් කරනවා පුතේ දිවි ඔයගොල්ලන්ට මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ එක් ක්‍රමයක් වෙන්නට පුළුවන්. මේට වෙනස් ක්‍රමයක් ඔබ භාවිතා කරා වෙන්නටත් පුළුවන්. ඉතින් පිළිතුර කොහොමත් අවසානට ලැබෙන්නට ඕන එකම පිළිතුරයි. එහෙමනම් අපි ඊළඟ ගැටලුවට අවධානය යොමු කරමු. ABCD සමාන්තරාශ්‍රයක් කියලා දීලා තියෙනවා. මෙහි පොඩි මුද්‍රණ දෝෂයක් තියෙනවා. බලන්න ඉහළ A අංශක 130ක කෝණයේ අසල තමයි A තියෙන්නේ. ඒ වගේම A රේඛාවේ දකුණු අත පැත්තේ B, ඊළඟට එතනින් පල්ලෙහාට ආපුවම C, ආපහු නැවත B අක්ෂරයක් ඉදලා තියෙනවා. අන්න එතන Y ගාව තියෙන B අක්ෂරයේ D ලෙස නිවැරදි කරගන්න. හරි. එහෙනම් දැන් ගැටලුවට අපි ආය අවධානය යොමු කරමු. D රූප සටහනේ D ඇති තොරතුරු වලට අනුව X හා Y යගේ සොයන්න කියලායි කියන්නේ. ඉතින් මුලින්ම අපි X හොයන්න තිස්සෙල්ලා මට හිතෙනවා Y වලගේ හොයන්න හොයනවා නම් පහසු වෙයි කියලා. ඔබ බලන්නකෝ AB සහ DC රේඛා සමාන්තරයි. ඒ වගේම අංශක 130 කෝණයත් Y කෝණයත් සමාන්තර සරල රේඛා දෙකක් අතර පවතින මිත්‍ර කෝණ බවත් ඔබට වැටහිවි. ඉතින් ඔබ දන්නවා සමාන්තර සරල රේඛා දෙකක් අතර පවතින මිත්‍ර කෝණ වලගේ අංශක 180ක් වෙන්නට ඕන නිසා Y වල අගය කීයක් විදිහට ලැබෙන්නේ? Y වල අගය ලැබෙන්නට ඕන කීයද? අංශක 50ක් කියලා. එමනම් ඔන්න y වලාගේ අංශක 50යි කියලා මුලින්ම හෙව්වා. ඒ වගේම ඊළඟට මම ඔයාලගේ අවධානය යොමු කරන්නේ ADC කෝණය. එහෙම නැත්නම් y විදිහට සලකුණු කරලා තියෙන කෝණය සහ BCE කෝණය. BCE කෝණය. ඒ කෝණ මොන කෝණද? ඒ කෝණ F අකුරේ හැඩයට පවතින අනුරූප කෝණ. එහෙමනම් y කෝණයේ අංශක 50ක් වුණා නම් BCE කෝණයත් අංශක 50ක් වෙන්නට ඕන. ඇයි ඒ? සමාන්තර සරල රේඛා දෙකක් අතර පවතින අනුරූප කෝණ අගයෙන් සමාන නිසා. ඒ වගේම BCE ත්‍රිකෝණයට අවධානය යොමු කරපුවාම ඔබට පැහැදිලි එම ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක් බව. එහෙමනම් එම සමද්විපාද ත්‍රිකෝණයේ x සමාන පාදයකට සම්මුඛව x ලකුණු කරලා තියෙනවා. අනෙක් කෝණයේ අගය අපි දන්නේ නැහැ. එහෙම නැත්නම් ලකුණු කරලා නැහැ. එහෙමනම් B ගාව තියෙන කෝණයත් මොකද වෙන්නට ඕනේ? Xම වෙන්නට ඕන. එහෙමනම් අපිට BCE ත්‍රිකෝණයට අවධානය යොමු කරපුවාම ඒගොල්ලන්ගේ අභ්‍යන්තර කෝණවල අයිතිය මට මේ මෙහෙම ලියන්න පුළුවන්. X ධන C ගාව අංශක 50ක් කියලා හොයාගත්තා. එහෙම නැත්නම් BCE කෝණය අංශක 50ක් කියලා හොයාගත්තා. එහෙමනම් 2x ධන අංශක 50 සමානයි කීයද? 180යි. එහෙමනම් 180න් අංශක 50ක් අඩු කරපුවාම අංශක 130යි. එහෙමනම් x කෝණය හොයන්න මොකද කරන්නට ඕන? අංශක 130 දෙකෙන් බෙදන්නට වෙනවා. එවිට පිළිතුර ලැබෙනවා අංශක 65ක් කියලා. එහෙමනම් පස්වෙනි ගැටලුවට පිළිතුර x සමානයි කියේද? අංශක 65ක් කියලා අපට ලැබෙනවා. 6 වෙනි ගැටලුවට අපි අවධානය යොමු කරමු. රූපයේ දී ඇති තොරතුරු අනුව ST පාදයේ දිග සොයන්න. ST පාදයේ දිගයි ඔබෙන් අහන්නේ. මෙතන බලන්න පුතේ දුවේ දීලා තියෙන දත්ත අනුව PQRS කියන්නේ සමාන්තර ආශ්‍රයක්. මම නැවත කියන්නම්. PQRS කියන්නේ සමාන්තර ආශ්‍රයක්. ඒ වගේම PQTR කියන්නේ සමාන්තර ආශ්‍රයක්. මේ සමාන්තර ආශ්‍රය දෙකටම පොදුයි PQ කියන පාදය. එහෙමනම් PQ 14 cm නම් SR 14 cm. ඇයි PQRS සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද නිසා. ඒ වගේම PQ cm 14 නම් RT cm 14යි. ඒකට හේතුව තමයි PQTR කියන සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද නිසා. අපෙන් අහන්නේ ST පාදයනේ. ST පාදය හැදිලා තියෙන්නේ SR සහ RT කියන කොටස් දෙක එකතු වෙලා. එහෙමනම් ඒ දෙන්නගෙම දිගවල් අපි ගත්තා කීයද සෙන්ටිමීටර 14ක් කියලා හොයාගත්තා. එහෙනම් සෙන්ටිමීටර 14 ඒවා දෙකක් තමයි ST පාදයේ දිග. එහෙමනම් ST සමානයි සෙන්ටිමීටර කීයද? 28ක් කියලා පිළිතුර ලබා ගන්න පුළුවන්. එහෙමනම් 6 වෙනි ගානේ රෝමී ලක්කන් 2 ගැටලුව. අපින් අහනවා QRT ත්‍රිකෝණයේ වර්ගඵලය. QRT ත්‍රිකෝණයේ වර්ගඵලය. ඔබ මේ වෙද්දිත් RT පාදයේ දිග සෙන්ටිමීටර 14ක් කියලා හොයාගෙන ඉවරයි. ඒ වගේම මෙන්න මේ QRT ත්‍රිකෝණයේ ලම්බ උස P ළඟ සටහන් කරලා තියෙනවා සෙන්ටිමීටර 8ක ලම්බකයක්. ඉතින් ST සහ PQ සමාන්තර නිසා ඒ ලම්බ දුරම තමයි Q සිට RTට ලම්බකයක් ඇන්දුත් ලැබෙන්නේ. එහෙමනම් QRT ත්‍රිකෝණයේ ලම්බ දුර නැත්නම් ලම්බ උස සමා වෙන ලම්බ උස අපිට සෙන්ටිමීටර 8ක් විදිහට ගන්න හැකියි. එහෙමනම් අපිට ලිව්ව හැකියි QRT ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගයයි ආධාරකයේ විදිහට සෙන්ටිමීටර 14කුත් ලම්බ උස විදිහට සෙන්ටිමීටර 8කුත් ආදේශ කරන්න පුළුවන්. එහෙමනම් එවිට පිළිතුර ලැබෙනවා කීයද? භාගයේ ගුණ කිරීම 8 ගුණ කිරීම 14නි. මෙහි භාගයේ හරේ පවතින 2 8ත් සමග සරල කරපුවාම අපට 4ක් විදිහට ලැබෙනවා. 4 වරක් 14. 4 වරක් 14 කීයද? සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර 56ක් කියලා 6 දෙවන කොටසට පිළිතුර ලැබිලා තියෙනවද කියලා බලන්න. එහෙමනම් ඔන්න ඔබේ පිළිතුර නිවැරදි. එහෙමනම් අපි මේ ළඟ ගැටලුවට අවධානය යොමු කරමු. 7 වෙනි ගැටලුව. ABCD සමාන්තර ආශ්‍රයේ ABCD සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 100ක් නම් රූපයේ දී ඇති තොරතුරු අනුව ECF ත්‍රිකෝණයේ ECF ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න කියලා කියන්නේ. මෙතනදී විශාල සමාන්තර ආශ්‍රය හරියටම දෙකට මැදින් කැපෙන බව ඔබට පේනවා. ඇයි මං එහෙම කියන්නේ? AB මධ්‍ය ලක්ෂය E කියලා දත්ත සලකුණු වෙලා තියෙනවා. AE සමානයි EB කියන්නේ AB ගේ මධ්‍ය ලක්ෂයේ E කියන එකනේ. ඒ වගේම AD සහ EF BC කියන රේඛා සමාන්තර බවත් දීලා තියෙනවා. එහෙමනම් අපිට නිගමනය කරන්නට පුළුවන් ABCD සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය වෙනවා මෙන්න මේ EF කියන රේඛාවෙන්. එහෙමනම් එතනදී නැවත අපට සමාන්තර ආශ්‍රය දෙකක් ලැබෙනවා. කවුද? එක සමාන්තර ආශ්‍රයක් තමයි EBCF සමාන්තර ආශ්‍රය. එහෙමනම් EBCF සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 100න් අර්ධයක් වෙන්නට ඕන. ඒ කියන්නේ EBCF සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර කීයක් වෙනවද? වර්ග සෙන්ටිමීටර 50ක් වෙන්නට ඕන. EBCF සමාන්තර ආශ්‍රයේ විකර්ණයෙන් මොකද වෙන්නේ? සමාන්තර ආශ්‍රයේ වර්ගඵලයේ සමච්ඡේදනය වෙන නිසා අපට කියන්නත් පුළුවන් එහෙමනම් ECF ECF ත්‍රිකෝණයේ වර්ගඵලය 50නුත් භාගයක් කියලා. එහෙමනම් එහි පිළිතුර කීයද? වර්ග සෙන්ටිමීටර කීයක් කියලා ලැබෙනවද? වර්ග සෙන්ටිමීටර 25ක් කියලා ලැබෙනවා. එහෙමනම් අපි ඊළඟ ගැටලුවට අවධානය යොමු කරමු. ඊළඟ ගැටලුව නම් එතරම් සංකීර්ණ ගැටලුවක් නොවන බව පේනවා. කියන්නේ මොකද්ද? D ඇති දත්තානුව x අගය සොයන්න කියලායි කියන්නේ. මුලින්ම ඔබට තේනවා මෙන්න මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ දෙකක අයිතිය දීලා තියෙනවා. එකක් අංශක 60ක් විදිහටත් අනික අංශක 65ක් විදිහටත්. එහෙමනම් ඉතිරි කෝණයේ අගය කීයක් වෙන්නට ඕනද? ඉතිරි කෝණයේ අගය අංශක 55ක් වෙන්නට ඕන. මොකද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් විය යුතු නිසා. එහෙමනම් ඔබට තේනවා මෙන්න මේ ත්‍රිකෝණයේ පාද දෙක දික් වෙලා මං අර අංශක 55ක් විදිහට ගත්ත කෝණයට ප්‍රතිමුඛ කෝණයක් තමයි x විදිහට ලකුණු කරලා තියෙන්නේ. ඉතින් ඔබ දන්නවා සරල රේඛා දෙකක් ඡේදනය වුණාම සෑදෙන ප්‍රතිමුඛ කෝණවල අගය මොකද වෙන්නේ? සමානයි. අන්න ඒ නිසා අපට 8 වෙනි ගැටලුවේ x හඳහා පිළිතුර ලබා ගන්නට පුළුවන් කීයද? x සමානයි අංශක 55ක් කියලා. එහෙමනම් 9 වන ගැටලුවට අවධානය යොමු කරමු. රූප සටහනේ D ඇති තොරතුරු ඇසුරින් BCD කෝණයේ අගය අහනවා. ඉතින් බලන්නකෝ මේක සමාන්තරාශ්‍රයක් නේ. ඇයි ඒ? ඔබට පේනවා සම්මුඛ පාද යුගල් සමාන්තරයි කියලා. ඉතින් එහෙමනම් ඔබ දන්නවා සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ අගයෙන් සමානයි. එහෙමනම් BCD ට සම්මුඛ කෝණය තමයි BAD. BAD අංශක 60ක් කියලා දීලා තියෙනවා නම් BCD ත් මොකද වෙන්නට ඕන? අංශක 60යි. හේතුව තමයි සමාන්තරාශ්‍රයක මොකද? සම්මුඛ කෝණ සමාන වීම. ඉතින් එහෙමනම් අපි අද මේ දවසේ ඉගෙන ගන්න අවසාන ගැටලුවට අවධානය යොමු කරමු. මෙම ගැටලුවේ කියනවා ACDE සමචතුරස්‍රයේ වර්ගඵලය සොයන්න. ACDE සමචතුරස්‍රයේ වර්ගඵලය. ඔබට පේනවා ABC කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණය. ඒ වගේම A ඍජුකෝණී ත්‍රිකෝණයේ AC තමයි කර්ණය. ඉතින් ඔබ දන්නවා ත්‍රිකෝණයක පාද දෙකක අගය දීලා තියෙන වෙලාවේදී ඍජුකෝණී ත්‍රිකෝණයක පාද දෙකක අගය දීලා තියෙන වෙලාවේ ඉතිරි පාදයේ දිග හොයන්න අපි භාවිතා කරන ප්‍රමේයක්. ඒ තමයි මොකද්ද? පයිතගරස් ප්‍රමේය. එහෙමනම් පයිතගරස් ප්‍රමේය ACB ත්‍රිකෝණයට යොදවහම ඔබට ගන්නට පුළුවන් AC ගේ දිග කීයද කියලා. කොහොමද අපි පයිතගරස් ප්‍රමේය යොදන්නේ? AC වර්ගය සමානයි AB වර්ගය ධන BC වර්ගය. එහෙමනම් 8 වර්ගය 64 කුත් 6 වර්ගය 36 කුත් වුණාම ඉරින්නගේ අයිතිය 100ක් වෙනවා. AC වර්ගය සමානයි 100යි. එහෙමනම් AC සමානයි 100 වර්ගමූලය. එහෙනම් AC පාදයේ දිග කීයද? සෙන්ටිමීටර 10යි. ඉතින් එක් පාදයක දිග සෙන්ටිමීටර 10යි නම් මුළු සමචතුරස්‍රයේම වර්ගඵලය 10 වරක් 10 100යි. එහෙම නැත්නම් AC වර්ගය ඒත් 100යි. එහෙමනම් අවසාන ගැටලුවට පිළිතුර අපට ගන්න පුළුවන් ඔන්න ඔය විදිහට නේද? ACDE සමචතුරස්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 100ක් කියලා. ඉතින් අද ඊටාම හොඳ දවසක්. ඇයි මං එහෙම කියන්නේ? අපි කාර්යපත්‍රිකා දෙකක් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරේ ජ්‍යාමිතිය ඇසුරින්. පුතේ දුවේ වැඩසටහන නිමා කරන්නට කලින් මම මේ කාරණාව ඔබට නැවත තහවුරු කරනවා. සාමාන්‍ය පෙළ එක පත්‍රයේ ඔබට ජ්‍යාමිතිය කෙටි ගැටලු 7ක් හෝ 8ක් ලැබීමට නියමිතයි. ඒ ගැටලු වලට පිළිතුරු ඉතා පහසුවෙන් ඔබට ගොනු කරගන්නට පුළුවන් හැකියාව ලැබෙනවා ඔබට ඒ ප්‍රමේයවල් රූප සටහනක් සමග අවබෝධයෙන් මතක තබා ගැනීමෙන්. ඉතින් ඒ දේ කරන්නට තියෙන්නේ ඔබ මොකද්ද? කෙටි සටහනක් ඔබම සකස ගන්න. ජ්‍යාමිතික ප්‍රමේයවල් සටහන් කරගනිමින්. ඉතින් ඒ විදිහට ඔබ ප්‍රමේයවල් මතක තියා ගන්න අතරෙම මොකද කරන්නට ඕන? කෙටි ගැටලු 100ක් හෝ ඊට වඩා වැඩි ගණනක් එක අවස්ථාවක විසඳන්න. ඒ තුලින් ඔබට පුළුවන් ඊටාම පහසුවෙන් ජ්‍යාමිතික කෙටි ගැටලු වලට පිළිතුරු ගොනු කරගන්න ඊටාම වේගෙන්. අද දවසේ අපි කතා කරා පුනරීක්ෂණ පත්‍රිකා අංක 65 සහ 66. ඉතින් එහෙමනම් අද දවසේ රජරට ගුරුගෙදරින් නික්ම යන්නට මට අවසරයි. ඔයගොල්ලො හැමෝම නිවෙස් වලට වී ආරක්ෂිතව ඔබගේ අධ්‍යයන කටයුතු වල යෙදෙන්න කියලා කියනවා. ඉතින් එහෙනම් පුතේ දුවේ ඔයගොල්ලො හැමෝටම සුබ දවසක්.